ගරු වසන්ත සමරසිංහ ඇමතුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
ගරු කාර්ක සභා සභාපතිතුමියනි, විශේෂයෙන් අද විශේෂ දවසක් අපේ රටේ වසර දශක 3කට අධික කාලයක් පැවතිච්ච ඒත්‍රස්වාදී යුද්ධය අවසන් කරපු දිනයත්, ඒ වගේම මේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු ත්‍රිවිධ හමුදාවල සොල්දාදුවන්ගේ අනුස්මරණයත්, යුද ජයග්‍රහණයත් සනිටුවන් කරන දවස. සමේ වෙනමටත් ජනාධිපතිතුමන් ඒ සඳහා සහභාගි වෙමින් තියෙනවා. එනිසා මේ වෙලාවේ විශේෂයෙන් මට කලින් කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමා මේ කතා කර අද දවසේ මේ තියෙන මාතෘකාවටත් අදාළ කරුණක්. මොකද අද අපි 53ක් පිළිබඳව, එහෙම නැත්නම් රෙගුලාසි පැනවීම පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන් 2017 අංක 24 දන්න දේශීය ආදායම් පන්තියේ සංශෝධනය, දේශීය ආදායම් පන්තිය සංශෝධනය කිරීමේ කෙටුම් පතේ අදාළ කරුණුත්, ඒ වගේම තවත් ආනයන අපනයන පාලන රෙගුලාසි පැනවීම, ඒ වගේම 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තු අනුමත කිරීම සඳහා ඉදිරිපත් කිරීම, සහල් ආනයනයේදී අදාළ ගැසට් නියදෙන අනුමත කර ගැනීමත් කියන කරුණු. ගරු මන්ත්‍රීතුමාට විශේෂයෙන් අවධානයට යොමු කරන්න ඕනේ, ගරු සභාපතිතුමියනි, වීමිල කාලයට වීමිල පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තුවේ තිබුණා. අපි ආණ්ඩුවක් හැටියට පහුගිය කන්න තුනක් එක දිගට වීමිල දී ගැනීම කළා. මේ කන්නේත් අපි වී මෙට්‍රික් ටන් 85,000ක් මිලදී ආරම්භ කරනවා ගරු මන්ත්‍රීතුමා. ඒ වගේම ගිය කන්නේ අපි 50,000ක් මිලදී ගත්තා. ඒවා දැන් අපි වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී තියෙනවා. ඒ වගේම වී සහල් කරන ක්‍රියාවලිය ජාතික සමපකාර තොගවීම සංස්ථාව හරහා කරනවා. මේ වන විටත් ටෙන්ඩර් කැඳවීම් දෙකක් කරා සුළුවා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මිල ගණන් කැඳවලා මේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තියෙන වී කොටලා සහල් කරලා, ඒ වගේම සතොස සමුපකාර සහ පෞද්ගලික අංශයටත් විකුණමින් මේ කටයුත්ත කරනවා. පෞගේ මාස 3කට ආසන්න කාලයක් වී මෙට්‍රික් ටන් 18,000ක් කොටලා තියෙනවා. නමුත් වෙළඳපළ තුල මේ සහල්වල මිලේ පහළ යාමක් තියෙනවා. ඔබ දන්නවා අපේ රටේ සහල් නිෂ්පාදනය ගරු සභාපතිතුමියනි, 85%ක් සුදු සහ රතු නාඩු, 15%යි අනෙකුත් සහල් වර්ග තියෙන සම්බක් කිරිසම්. එසේ අපි සතුව තියෙන සහල් තොග වලින් 95%ක්ම තියෙන්නේ නාඩු සහ රතු, සතු සහ සුදු නාඩු. ඔබතුමා කියන නැගෙනහිර පළාත, උතුරු පළාත ප්‍රදේශවල තියෙන වැඩිපුර රතු හා. එනිසා විශේෂයෙන් ඔබතුමාගේ මතු කරපු කරුණම අපි පසුගිය සතියේ පැවතිච්ච ආහාර සුරක්ෂිතතා කමිටුවේදී අවධානයට යොමු කළා. ඒ අවධානයට යොමු කරලා අපි මේ වෙන විට වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙන මෙට්‍රික් ටන් 135,000ක් ගරු මන්ත්‍රීතුමා. ඒ ක්ලාස 35,000න් 30,000කට එක ටෙන්ඩරයක් දාලා අපි සුළුවා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට කොටන්න දීලා තියෙන්නේ. ඒකෙන් දැන් 18,000ක් කොටලා තියෙනවා. ඒ වගේම තව 20,000ක් නැවත ටෙන්ඩරයක් දාලා සහල් කරලා වෙළඳපළ ලබා දීම සඳහා ටෙන්ඩරයක් දැම්මා. මොකද මේක පියවරෙන් පියවර යන්න ඕනේ, ඉවර වෙන්න කලින් ටෙන්ඩරේ දාන්න ඕනේ. ඒ ටෙන්ඩරේ දැන් පිළිරමලා තියෙනවා. ඒ අනුව ටොන් 50,000ක් අපි ගබඩාවලින් දැන් එළියට එනවා. ඊට අමතරව ඔබතුමා කියනවා වගේම ලබන ජූනි මාසයේ 20න් පස්සේ ආපහු නැගෙනහිර පළාතේ ගොයම් කැපෙන පටන් ගන්නවා. එතකොට ගබඩා ටික හිස් කරගන්න ඕන. ඒ නිසාම ආහාර සුරක්ෂිතතා කමිටුව මේ පිළිබඳ අවධානය යොමු කරලා තවත් මෙට්‍රික් ටන් 45,000ක් වී ලෙස මෝල් හිමියන්ට වී හාල්ස් බවට පත් කරන්න අවශ්‍ය නම් වෙළඳපළට එවන්න වී ලෙස නිකුත් කිරීම සඳහා වෙච්ච අනුමැතිය ගන්න අදාළ කටයුතු කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව යොමු කරලා තියෙනවා. ලබන කැබිනට් මණ්ඩලයේ මේක අනුමත වුණාට පස්සේ පත්‍ර දැන්වීම් දහලා අපි වී ලෙස ඉවත් කරනවා. ඒ නිසා ඔබතුමාර මතු කරපු කාරණේ ගබඩාවල තියෙන වී හිස් කර ගැනීම සඳහා සමපකාර තොගවීම සංස්ථාව මේ අනුගමනය කරන දෙවැනි ටෙන්ඩරේ මෙට්‍රික් ටන් 20,000 ලබා ගැනීමේ ක්‍රියාවලියේදී විශේෂයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. උතුරු නැගෙනහිර පළාතෙත්, අනුරාධපුර අම්පාර කියන දිස්ත්‍රික්කවලත් ගබඩාවල තියෙන වී ඉවත් කරන්න. මොකද මේ තැන්වල තමයි ඊළඟ කන්නේ විශේෂයෙන් වී අස්වැන්නීමටත් නියමිතව තිබෙන්නේ. ඒ නිසා මේ PMB එකත් ලංකා සමපකාර තොගවීම සංස්ථාවත්, ඒ වගේම ලංකාසස් ආයතනයත් ඒකාබද්ධව මේ වැඩේ අපි කරමින් යනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, අද දවසේ මේ ආනන අපනයන පාලන පන්තියේ රෙගුලාසිත්, ඒ වගේම දේශීය ආදායම් පන්තියේ සංශෝධනත්මක සාකච්ඡාවට එනකොට බොහෝ සාකච්ඡාව අතර ආවේ මේ අද දවසේ තියෙන විශේෂත්වය. ඒ අද දවසේ තියෙන විශේෂත්වයට විශේෂයෙන් සලකපු අයම තමයි අද දවසේ මේක ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. සාරිවල කටු ගහන්න නාවික හමුදාව තියාගෙන හිටපු අය තමයි අද රණවිරුව ගැන කතා කරන්න අපිට කියන්නේ. ඒසා ගෙවල්වල කුස්සියල උයන්ඩ තියාන හිටපු අය, රග්බි ගහනකොට බේබිලාට හුරේ දාන්න එක්කන් ගියපු නාවික හමුදාවේ ප්ලැටුන් පිටින් එක්කන් ගියපු අය තමයි අද අපිට රණවිරුව ගැන කියලා දෙන්නේ. එනිසා ඒ පාඩම වැඩි කියන්න එන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ කරපු ඒවා ඉතිහාසය ඇතුලේ මුළු රටක මිනිස්සු දන්නවා. ත්‍රිවිධ හමුදාව වැඩානුව බෙදුවේ මේගොල්ලෝ. වැඩානුව බෙදලා පාවිච්චි කරේ. සරත් පොන්සක මහත්තයා හිරේ දාලා පටන් ගත්තේ. එනිසා ඒ සියලු දෙනාට ගෞරවණීය සේවය කරගෙන යන පුළුවන් වටපිටාව අපි හදලා තියෙනවා. ඒ වගේම මේ අද කතා කරනවා මේ යුද්ධෙන් පස්සේ ජාතික සමගිය ගැන කතා කරනවා, ආගම ආරක්ෂා කරන ගැන කතා කරනවා. ඉතින් අපි මේ ගිය බජට් එකේ ජනරාල් සභාපතිතුමියනි උතුරු නැගෙනහිර යුද්ධෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ගෙවල් 4500ක් හදනවා. වසර 17කට පස්සේ ඔය ආණ්ඩු කරපු අය වසර 17කට පස්සේ උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධෙන් අවතැන් වූ ජනතාවට නිවාස ලබා දීම සඳහා ගෙවල් 4500ක් හදනවා විශේෂ ව්‍යාපෘතියක් ලෙස. ඒ ප්‍රදේශ අවුරුදු 18කට පස්සෙත් අපි හදන්න පටන් අරන් තියෙන අපේ ආණ්ඩු බලයට ආවට පස්සේ ගරු සභාපතිතුමිය. ඒ නිසා මේ කටයුත්තත් එක මේ කියන්න ඕනේ වෙන මොකුත් නිසා නෙමෙයි. දැන් මේ බොහොම උජාරුවෙන් පෙනී ඉන්න අය බදු ගැන කතා කරනවා. බදු එකතු කරන ගැන කතා කරනවා. ජනතාවට බදු ගහන ගැන කතා කරනවා. භාණ්ඩාගාරෙම හිස් කළා තිබිච්ච වෙලාවක තමයි රට ජාතික ජන බලවේග ආණ්ඩු බාරගත්තේ. ඒ විතරක් නෙමෙයි එකතු කරපු බදු හොරා කාපු අය තමයි අපිට මේ ගැන දැන් කියන්නේ. එනිසා හොරා කාපු අයක නඩුට ගන් තියෙනවා එක දිගට පෙළට එනවා. එනිසා තමයි සමහරුන්ට දැන් අලුගෝසෝ බවට පත් වෙලා තියෙන්නේ අදාළ නිලධාරීන්. වෙනදා අපිට මතකයි එක්තරා ඇමතිවරයෙක් තමන්ගේ පරීක්ෂණය ආවට පස්සේ පාර්ලිමේන්තුවේ නෑ මේ වෙලාවේ. පරීක්ෂණය ආවට පස්සේ අමාත්‍යාංශ කාර්යාලේ නායකයාවා කියලා අල්ලසා දූෂණ විමර්ශන කොමිසම ගියේ නෑ. මේ ඉතිහාසය. අල්ලසා දූෂණ විමර්ශන කොමිසම එන්න කිව්වම නායකයාවා කියලා ගියේ නෑ. අන්න පහුවදාට පහුවදා බලනකොට කොමසමේ හිටපු කොමසාරිස්තුමා ත්‍රිකුණාමලයේ විදේශකාරවරයා කියලා යවනවා. එහෙම ඉතිහාසයක් තිබිච්ච අය තමයි හොරා කාලා මාට්ටු වෙලා නඩු වැටිලා ෆයිල් එක ගිහිල්ලා උසාවිය විභාග වෙනකොට අලුගෝසෝ කරන්න හදනවා. ඒ නිසා මහජන මුදල් වංචා කරපු මිනිස්සුන්ට මහජනතාව ඉදිරියේ දඬුවම් දෙනවා කියලා බලයට ආපු ආණ්ඩුවක් ඒ කටයුත්ත ජාතික ජන බලවේගයේ අඩුවක් නැතුව කරන්න නීති හදලා නීති ශක්තිමත් කරලා කරනවා කියන එක අද දවසේ අපි කියනවා. මේ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි. තව නඩු ටිකක් තියෙනවා. ඒ නඩු ටික තමයි කුලී හමුදා හදන් හිටියා. රාජපක්ෂලා හමුදාවෙම කණ්ඩායම් සමහර සොල්දාදුව පාවිච්චි කරලා කුලී හමුදා ලෙස පාවිච්චි කරලා ඒ කුලී හමුදා ලෙස පාවිච්චි කළ රාජපක්ෂලා ඒ ත්‍රිවිධ හමුදාවේ හිටපු සමහර නිලධාරීන් අමාරුව දැම්මා. සමහර ඝාතන වලට සම්බන්ධ කරා. ඒවා සම්බන්ධ කරලා තමයි ඒ කුලී හමුදා පවත්තන් ගියාය අද කතා කරන්න එනවා හමුදාව ගැන. ඒ නිසා මේ හැමෝටම නඩු තියෙනවා. ඒ වැරදි වලට අපරාධ වලට හොරකම් වලට දූෂණ වලට සම්බන්ධක සියලු දෙනාට නඩු තියෙනවා. ඒ නඩු ක්‍රියාත්මක කරන්න අද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. යන්නේන ගමන් තැන් තැන් වල කයිවාරුකමට කටකෙලියට ඔය එළිය කියන්නේ නැහැ කර සභාපතිතුමියනි. මෝ තව පහක් ඇතුලේ ඉන්න දාලා දෙන ඕන්න. පුළුවන් නම් එළිය කියන්න කියන්නකෝ. බොරු කයිය ගන්න පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගේ ජනවරමෙන් බලයට ආපු ආණ්ඩුවක් ජනතාවට අපි කිව්වා මේ රටේ බදු ප්‍රතිපත්තිය සකස් කරනවා. සියලු දෙනා බදු ගෙවිය යුතු පුද්ගලයන් හැටියට ගෙවිය යුතු බදු ගෙවන්න ඕනේ. ඒ වගේම ජනතාවට බරක් නොවි ඒ සමහර බදු අය කරගන්න අපි කටයුතු කරනවා කියලා. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි අද දවසේ අපි 2024 බාර ගන්නවට තිබිච්ච රාජ්‍ය ආදායම 2025 අවසන් වෙනකොට 100%ට වැඩි ප්‍රමාණයකින් බදු ආදායම ඉහළ ගියා. අලුතෙන් බදු හඳුන්වා දුන්නද? නැහැ. තිබිච්ච බදු ප්‍රතිපත්තිය විධිමත් කරා. ඒ වගේම බදු ගෙවීම සඳහා වෙච්ච පහසුකම් වැඩි කරා. බදු නොගවනාට බදු ගෙවන්න කියලා සැලසුම් සකස් කළා. ඒ නිසා අපි කියන්න ඕනේ සමහරු පහුගිය කාලේ බදු නොගවා හිටපු අය දැන් බදු ෆයිල් හදලා බදු ගෙවනවා. ඒක හොඳයි. ඒ නිසා තමයි රටේ ජනතාව අයතා රැස් කිරීම පිළිබඳ පනත් හදලා තියෙනවා. නීති සකස් කරලා තියෙනවා. ඒ නිසා හංගන්න හැංගෙන්න බෑ. ඒ අනුව හැම කෙනාටම බදු ගෙවන්න අවශ්‍ය කරන වටපිටාව අපි සකස් කරලා තියෙනවා. හැම කෙනාටම බදු ගෙවන්න තියෙන වටපිටාව අපි සකස් කරලා තියෙනවා. ඒ නිසා වසර 76ක් පාලනය කරලා අවසානයේ බංකොලොත් රටක් බවට පත් කරලා ඒ බංකොලොත් කරපු රට බාරගත් ජාතික ජන බලවේග ආණ්ඩුව අවුරුදු 1500ක් යනකොට මේ අවුරුදු 1500 ඇතුළත අපි බාර අරගෙන කරපු බොහෝ දේවල් තියෙනවා ගරු සභාපතිතුමිය. ඒ බොහෝ දේවල් අතර මම කියන්න ඕනේ අද අපි මුහුණ දිලා තියෙන අර්බුදය. අද දවසේ අපි මුහුණ දිලා තියෙන අර්බුදය තමයි මේ ඩොලර් ක්‍රයිසිස් එක. ඒ කියන්නේ ඩොලරය රුපියලට සාපේක්ෂව වටිනාකම වැඩි වෙනවා. නැත්නම් රුපියලාව ප්‍රමාණය වෙනවා. ඒ හරහා මොකද වෙන්නේ? උද්දමනයක් ඇති වෙනවා. හැබැයි මේ තත්ත්වය ජාතික ජනබලවේග ආණ්ඩුව හදපු තත්ත්වයක් නෙමෙයි. ලෝක ආර්ථික අර්බුදයක් ඇතුලේ අපි විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි රුපියල් අවප්‍රමාණය වීම පිළිබඳව ඇති තරමට අපිට සාක්ෂි තියෙනවා. ඊයේ දවසේ මේ පිළිබඳව මහ බැංකු අධිපතිතුමා මේ ගැන රටට කිව්වා. රුපියල් අවප්‍රමාණය වීම පිළිබඳව මේ මැද පැටලක අර්බුදය අපි හැමෝටම බරපතල ලෙස බලපාලා තියෙනවා කියන කාරණේ අපි දන්නවා. ඩොලර් බිලියන 700ක් විතර විදේශ වත්කම්තර ඉන්දියාව පව අනුගමනය කරමින් තියෙන ක්‍රියාමාර්ග. නිසා ඩොලර් බිලියන 7කට ආසන්න විදේශ වත්කම්තර අපි අනුගමනය කරමින් තියෙන ක්‍රියාමාර්ග. ලෝක අනෙකුත් රටවල් අනුගමනය කරමින් තියෙන ක්‍රියාමාර්ග. මේ සියල්ල මේ ඩොලර් අර්බුදය අතික්‍රමණය කිරීම සඳහා ලෝකේ රටවල් ගන්නා ක්‍රියාමාර්ග අතර තියෙනවා. නිසා මම අවධානය යොමු කරන්න කැමැති විශේෂයෙන් ඉන්දියානු රුපියල ඩොලරයට සාපේක්ෂව 6.4කින් කඩන් ගියද. නේපාල රුපියල 6.2කින් ඉන්දුනීසියානු රුපියල 5.2කින් ශ්‍රී ලංකා රුපියල 4.8කින් පිලිපීන පේකෝ එක 4.7යි තායිලන්තේ බාත් එකක් 4ක් වැනි ප්‍රමාණයකින්
තමයි තුමා තව විනාඩි දෙකක් කාලයක්
ඔබතුමා මේ හා සමාන ප්‍රමාණයකින් අනෙක් රටවල්වත් පොදුවේ ගත්තාම ඩොලරට සාපේක්ෂව තමන්ගේ මුදල් ලේඛකයේ දුර්වලලා තියෙනවා. නිසා මොකද්ද හේතුව? කෙටි කාලයක් ඇතුලේ අපේ රටේ වාහන වෙළඳපොළ විවෘත කරා. ගිය අවුරුද්දේත් අපි වාහන බිලියන 2කට ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක අපි වාහන ආනයනය කරා. ඒ නිසා තමයි අපි මේ අවුරුද්දේ අපිට තීරණය කරන්න දැන් මේ යන විදියට ගත්තාම වාහනවලට වැඩිපුර යම් බද්දක් ගැහුවේ නැත්නම් පෞද්ගලික වාහන වැඩි වෙන එක අඩු කරන්න ඕනේ. ඒ නිසා පොදු වාහනවලට අපි මේක ගැහුවේ නැහැ. බස් එකට, ලොරියට, ත්‍රිවිල් එකට, මෝටර් බයිසිකලයට, පොඩි මිනිහගේ වාහනයට මේක වැඩි කරේ නැහැ. හැබැයි පෞද්ගලිකව පාවිච්චි කරන්න කෙනෙක් වාහනයක් ගේනවා නම් ටිකක් කල් දාන්න. මාස 3ක් මේ තීරු බද්ද 130 ඉඳන් 145 දක්වා වැඩි කරා. 130 ඉඳන් 145 දක්වා වැඩි කරා. මාස 3ක කාලයකට මේ මාස 3 ඇතුළත අපිට පුළුවන්කම ලැබෙනවා නම් ආනයනයක් යම් ප්‍රමාණයට අඩු කරලා තෙල් පරිභෝජනයක් යම් ප්‍රමාණයට අඩු කරලා රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කරගන්න මේ ඉස්සරහට යන්න අන්න අපිට යම් ප්‍රමාණයක මේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අමතක කරන්න හොඳ නැහැ. පටන් ගත්ත ජන නොවැම්බර් මාසේ දිත්වා සුලිකුණාටුවේ ඊට පස්සේ ආපහු මැද පෙරදිග යුද්ධය මාර්තු මාසේ පටන් ගත්තා. අපි දැන් මාස 2ක් තිස්සේ ඉතිහාසයේ වැඩිම මුදල් ගෙවනවා තෙල් සඳහා. ඒ වගේම මේ අර්බුදය ඇතුලේ ප්‍රවාහන ගාස්තු වැඩි වෙලා, නාවික ගාස්තු වැඩි වෙලා, ඉන්ෂුරන්ස් එක වැඩි වෙලා, ඒ වැඩිවීමත් එක්ක අන්න රටේ ජනතාවට මේකේ බර පැටවෙමින් තිබෙනවා. හැබැයි ඒ අස්සේ අපි රටක් හැටියට ජනතාවට ලබා දෙන්න පුළුවන් පහසුකම් ටික අපේ ආණ්ඩුව ලබා දෙමින් තිබෙනවා. ජනාධිපතිරයා මේ පිළිබඳව නිතර අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය මේ ආදායම් දෙපාර්තමේන්තුව සියල්ල එක්ක සාකච්ඡා කරමින් අපේ රටේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාමට නැවතීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තීන්දුව తీරන ගන්නවා. ඒ නිසා අපි රෝ මැටීරියල් නැත්නම් අමුද්‍රව්‍ය සඳහා ගේන ඒවාට බදු ගහලා නැහැ. ඒ නිසා යම් සීමා කිරීම අපිට කරන්න වෙයි. හැබැයි ඒ සීමා කිරීම කරන්නේ මොකටද? ලෝකේ රටවල් පිටපොට ගහනවා ඩොලර් එක
මේකේ ගිහින් යනකොට මගේ කාලය අවසන්.
අන්තිම මිල ගණන් මම අවසන් කරලා විනාඩියක් ගන්න සබවත. මේ බිල ඉහළ යනකොට අපිට මේකට ලෑස්ති වෙන්න සූදානම් වෙන්න උවමනාව තියෙනවා. සත් තෙල් වෙළඳපොළ ඉහළ ගියා. පොහොර මිටිය රුපියල් 6000කින් පොහොර මිටියක් වැඩි වුණා. දැනුත් ගොවියට ප්‍රශ්නේ තියෙන්නේ මේක. රුපියල් 10200ට වීඅලේ මණ්ඩලයේ අපි පොහොර මිටියක් දෙනකොට ගෝජන් සේවයක පොහොර මිටියක් දෙනකොට රුපියල් 17000 එළිය පොහොර මිටිය. ඉතින් ඒ නිසා මේක තමයි ඇත්ත ගාන. ඒක තමයි ඇත්ත ගාන. ඒ විතරක් නෙමෙයි අපි ඉදිකිරීම් ශේෂ්ත්‍රේ පාරවල් හදන මේ වෙනකොට දාලා තියෙන කොන්තරත් දාපු කොන්තරත් අනුරාධපුර විතරක් 15ක් තියෙන කාපට් කරන්න දාපු පාරවල් 15 දෙනාම දැන් ඉල්ලනවා කරු සභාපතිතුමියනි තමන්ට මිල වැඩි කරන්න නැත්තම් ප්‍රයිස් එක වැඩි වෙලා. තාර විතරක් ටොන් එකක් රුපියල් 20000කින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ විල වැඩිවීම තියෙන ලෝකේ මේ අර්බුදයත් එක්ක මැද පෙරදිග කලාප අර්බුදයත් එක්ක ඒ අර්බුදයත් එක්ක වැඩි වෙච්ච මිල
ගණන්
ආවරණය කර ගැනීම සඳහා වෙච්ච ආර්ථික ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ග අපිට ගන්න වෙනවා. ඒ ක්‍රියාමාර්ග ගැනීමේදී ආර්ථිකය ක්‍රමවත් කර ගන්නා ගමන් ඩොලර් සංචිතය ආරක්ෂා කර ගැනීමෙන් අපි ඉස්සරහට යන අවශ්‍ය කරන තීන්දුව తీරන ගැනීම හරහා අපේ රටේ ආර්ථිකයේ තවදුරටත් කඩන් වැටෙන දෙන්නේ නැතුව පවත්වාගෙන යන අවශ්‍ය කරන තීන්දුව తీරන රජයක් හැටියට ගන්නවා. ඒ වෙනුවෙන් තමයි මේ රෙගුලාසිස මේ 50 සංශෝධන කරන්නේ. බදු නොගෙවන අය නිශ්චිතව බදු ගෙවලා රටේ ආදායමට එකතු වෙන ගමන් ආර්ථිකේ පවත්වාගෙන යන්නට දායකත්වය ලබා දෙන මැදිහත් වෙන කෙනෙක් ඉල්ලීමත් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි සභාපති.